එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සංවිධායකතුමා විෂය අංක 1-2.
ගරු නියෝජක කතානායකතුමනි, අද දින යහපත් දින දීමිත කටයුතු අදාළ විෂය අංක 1-2 මම ඉදිරිපත් කරනවා.
විවාදය ආරම්භ කිරීම ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අද දින ඉතා වැදගත් පනත් සංශෝධනයක් පිළිබඳ මේ ගරු සභාව තුළ සංවාදයක් ගොඩනැගෙමින් පවතිනවා. මා විශ්වාස කරනවා මේ අවස්ථාවක් කරගන්න ජාතික වශයෙන් වැදගත් මෙවැනි කරුණු පිළිබඳව විචාරශීලී සංවාදයන් ඇතිකර ගැනීම සඳහා අපිට වැඩියෙන් මේ සභාව තුළ ඉඩකඩ අපි ලබා ගත යුතුයි. මක් නිසාද නිදහස ලැබිලා වසර 73කට පස්සෙත් අපිට අඩුතරමේ අපේ වර්තන වියදමවත් පියවා ගන්න තරම් ප්‍රමාණවත් ආදායමක් අපිට උපයා ගැනීමට තවම හැකියාව ලැබිලා නැහැ. අපි මොන ප්‍රතිපත්ති අනුගමනය කළත් තවම අපේ රජයේ ආදායම රුපියල් බිලියන 1500ක තරමේ තමයි රැඳිලා තියෙන්නේ. අවම වශයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා නම් රජයේ ආදායම වාර්ෂික ආදායම රුපියල් බිලියන 2000ක් දක්වාවත් ඉහළ නංවා ගන්න අපිට පුළුවන්කම ලැබෙයි ටිකක් අලුතින් අපේ රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව කරුණු විමසා බලන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුවට ලැබෙන ආදායමින් 70%ක් අපි වියදම් කරන්නේ පොලි ලෙස අපි ලබාගත් ණය සඳහා ගෙවන්න. 58%ක් අපි වැටුප් සහ වේතන වෙනුවෙන් වෙන් කළ යුතු වෙනවා. ඔබතුමාට තේරෙනවා ඇති 28%ක හිගයක් හැම අවුරුද්දකම රජයේ ආදායම සහ වියදම අතර පවතිනවා. මේ මම කියන්නේ ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් වෙන් කර ගැනීමකින් තොරවයි. අපි 2021 අවුරුද්දේ අයවැය හිගය විදිහට දළ දේශීය නිෂ්පාදිත අනුපාතයක් විදිහට 12.5ක පරතරයක් පවත්වාගෙන ගියා. අපි 2022 වෙනකොට ඒක 8.8ක අඩු කරගන්න කටයුතු කරලා තියෙනවා. නමුත් ගරු නියෝජ කතානායකතුමනි, ප්‍රාග්ධන වියදම් පියවා ගැනීම සඳහා අපිට හැමදාම ණයට ගන්න සිද්ධ වෙනවා. ඒක නතර කරගන්න අපිට කොයි වෙලාවකවත් අවස්ථාව ලැබුණේ නැහැ. අපි සරල ගණනය කිරීමක් කරලා බැලුවොත් අපේ ආදායම රුපියල් බිලියන 1500ක් වෙනකොට අපේ වාර්ෂික රජයේ වියදම රුපියල් බිලියන 3500ක් වෙනවා. වෙනත් විදිහකට කිව්වොත් එහෙම අපිට හැම මාසයකටම රුපියල් බිලියන 167ක් ණයට ගන්න සිද්ධ වෙනවා. මේක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අප මුහුණ දී සිටින ඇත්ත තත්ත්වය. ණය නොගෙන හිටියොත් අපට කාල ඇඳලා විතරයි ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ අනාගත පරම්පරාව සඳහා කිසිදු දෙයක් කිරීම සඳහා වන වියදමක් අපිට කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබතුමා විශ්වාස කරන්න, දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකයක් විදිහට වර්තමානයේ අපි ලබා ගන්න ආදායම 8.2%. මේක එක කාලෙක 11.2 දක්වා ඉහළ ගිහිලා තිබුණා. ඒ ආශ්‍රිතව විවිධ ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න සිදු වුණා. රජයේ ආදායම ඉහළ යනකොට ඊට සමාන්තරව රටේ ආර්ථික සංවර්ධන වේගය වේගවත් වුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වුණා සමහර බදු සංශෝධනයන් වලට යන්න. නමුත් අපි පිළිගත යුතු වෙනවා අපේ වාර්ෂික රජයේ ආදායම අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් ලෙස 12%ක් 15%ක් අතර මට්ටමකට අපි අරගෙන ආ යුතුයි. මම හිතනවා පක්ෂ විපක්ෂ අපි හැමෝම මේ කාරණය පිළිගත යුතු වෙනවා. ඒකට හේතුව අපි සියල්ලගේම අභිලාෂය මේ රට අද තියෙන තත්ත්වයට වඩා ඉහළ ස්ථානයකට අරගෙන යන්න. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට පුළුවන්කම තියෙනවා නම් කිසියම් සතුටුදායක මට්ටමකට රාජ්‍ය මූල්‍ය හසුරවා ගන්න. ඒක ලෝක බැංකුව කියනවාද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවාද, වෙන ගෝලීය මූල්‍ය සංවිධානයක් කියනවාද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ජාතික වැඩපිළිවෙලක් ඇතිකිරීම සඳහා මෙවැනි සංශෝධනවලට අපි කඩිනමින් යා යුතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කවුරු බලයට ආවත් මේ ඇත්ත තිත්තට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා පහුගිය අවුරුදු 73ක කාලය සීමාව තුළ. අපි කල්පනා කරොත් නිකම් බඩු බෙදලා බලය ලබා ගන්න, මං හිතන්නේ ඒක තවදුරටත් වලංගු නෑ මේ රටේ. අපි උත්සාහ කරා හඳෙන් හාල් ගෙනලා නිකන් දෙන්න. අපි උත්සාහ කරා සියලු දෙනාටම කිරි වීදුරුවක් දෙන්න, සියලු දෙනාටම සපත්තු කුට්ටමක් දෙන්න, හැම පාසල් ශිෂ්‍යයෙකුටම නොමිලේ පොත් දෙන්න. මේ සියල්ල කළ යුතුයි. මම කියන්නේ නැහැ සුභසාධනය කප්පාදු කළ යුතුයි කියලා. නමුත් අපි තීන්දු කළ යුතු වෙනවා, කාටද මේ වරප්‍රසාද, කාටද මේ වාසිදායක තත්ත්වයන්, කාටද මේ සහන අපි සලසා දිය යුත්තේ කියලා. අවාසනාවකට අදත් බොහෝ වෙලාවට අපි ක්‍රියාත්මක කරන්නේ මේ යුනිවර්සල් සිස්ටම් හැමෝටම ලැබෙන ක්‍රම. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපිට පුළුවන්කමක් නැහැ තවදුරටත් මිනිස්සු පාරට බස්සලා රැලිවලට ගෙන්නලා ආණ්ඩු බලය අපි හෙට අතට ගන්නවායි කියන සටන් පාඨය මගින් මේ රට පාලනය කරන්න. අපි එහෙම කරලා ඒ අත්දැකීමෙන් අපි ලබාගත දෙයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. රජ ආදායම ඔබතුමා දන්නා පරිදි බදු සහ බදු නොවන ලෙස ආකාර දෙකකට අපි උපයා ගන්නවා. බදු නොවන ආදායමන් 10% මට්ටමක විතර පවතින්නේ. නමුත් බදු මත තමයි අපි අපේ රාජ්‍ය ආදායම විශාල වශයෙන් රඳා පවත්වාගෙන තියෙන්නේ. 80%ක් අපි වක්‍ර බදු ලෙස ආදායම උපයා ගන්නවා. 20%ක් ඍජු බදු ලෙස අපි ආදායම උපයා ගන්නවා. අපි පහුගිය අයවැය පිළිල කරද්දී මේ පිළිබඳව කටයුතු කරන ආයතනවල ප්‍රධානින් මුණ ගැහුණා. විශේෂයෙන් රාජ්‍යයට ආදායම් උත්පාදනය කරගත්ත හැකි මාර්ග පිළිබඳව සාකච්ඡා කරන්න සාකච්ඡාවට කීපයක් අපි පැවැත්තුවා. මේ හැම එකකදීම ඉස්මතු වෙච්චි වැදගත් කාරණයක් තියෙනවා නියෝජ්‍ය කාරක සභා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ තමයි මේ 80 වක්‍රබදු 20 ඍජුබදු වෙනුවට 60-40, වෙනත් විදිහකට කියනවා නම් වක්‍රබදු මගින් උපයා ගන්න ආදායම 60%කටත් ඍජුබදු මගින් උපයා ගන්න ආදායම 40%ක මට්ටමටත් අපිට ගත හැකි නම් පත්කරගත හැකි නම් මේ தත්ත්වෙ මිට වඩා යහපත් වෙනවයි කියන එක තමයි ඒ සාකච්ඡාවලින් ඉස්මතු වුනේ. කරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ රටේ බදු නිදහස් සීමාව මාසකට රුපියල් 102,000. මේට අතිරේකව අපි දන්නවා සමහර වරප්‍රසාද හිමි වෙනවා. මේ හරහා රුපියල් 100,000ක් තව මේ බදු අයකර ගැනීමේ සීමාවට එකතු වෙනවා. එතකොට රුපියල් 103,000ක් උපයන්නේ නැති කෙනෙක් බදු ගෙවිය යුතු නැහැ. වෙනත් විදිහකට කියනවා නම් බදු අයකර ගැනීමේ සීමාව තිබෙන්නේ රුපියල් 142ට වඩා වැඩි ආදායම් උත්පාදනය කරන අය මතයි. නමුත් අවාසනාවකට මේ තත්ත්වය අපිට පේනවා රජයේ ආදායම මත යම් ආකාරයක නරක බලපෑමක් ඇති කරමින් පවතිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ගැන නැවත සිතා බැලිය යුතුයි. මා පෙරදි සඳහන් කළ ආකාරයට IMF එක මේක කිව්වත් වෙන කවුරු හරි මේක කිව්වත් අපිට මේක නොකර ඉන්න බැරි තැනකට අපේ රට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඇත්ත අපි තේරුම් අරගෙන මේ සභාව තුළ මෙවැනි වැදගත් අනපනත් සම්මත කරගන්න අවස්ථාවන් වල අවශ්‍ය සංශෝධන කරන අවස්ථාවන් වල අපිට වගකීමක් තියෙනවා. මේ රටේ මහජන නියෝජිතයෝ විදිහට මේ සම්බන්ධයෙන් මීට වඩා වැදගත් අවස්ථාවක් ලබා දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව තුළ තර්ක කළ යුත්තේ මේවාට පිළිතුරු හොයන්න. නමුත් අවාසනාවකට අපි තවම ඒ ස්ථානයට ඇවිල්ලා නැහැ. අපි රටට ආදර්ශයක් දෙන්නට ඕන. මම පොරවෙන එක නතර කරන්නට ඕන. රට පෙරට රට පොරකිරින වැඩපිළිවෙලකට අපි ගමන් කළ යුතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විවාදයට ගනු ලබන එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත මගින් මූල්‍ය සේවා මත පනවනු ලබන එකතු කළ අගය මත බදු අය කිරීම 15% සිට 18% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. මා දුටුවා පසුගිය කාලවකවානුව තුළ මේ පිළිබඳව කිසියම් ආකාරයක වැරදි අර්ථකථනයක් සමාජගත කිරීම සඳහා පිරිසක් වෙහෙසෙනවා. මේ හරහා උත්සාහ කළේ ඉතාම අවාසනාවන්ත කාරණයක් සමාජගත කරන්නේ තමයි, දැන් මේ බැංකු මත බැංකු උපයන ලාභය මත අය කරන බද්ද මේ බැංකු සමග ගනුදෙනු කරන අය මත පැටවෙනවයි කියන තර්කය තමයි මතු කරන්න උත්සාහ කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙමගින් අපි රුපියල් බිලියන 14ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. නමුත් මම කැමති අවධාරණය කරන්න මෙම මුදල බැංකෝ විසින්ම තමන් උපයන ලාභවලින් දරනවා මිසක්කා ගනුදෙනුකරුවන් වෙත කිසිලෙසකින් විතන් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් අවධාරණය කරනවා මේ බද්ද මේ රටේ මහජනතාවට තවදුරටත් පීඩනයක් ඇති කිරීමට කිසිසේත්ම බලපෑම් කරන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එක අවස්ථාව කරගන්නවා
ඔබතුමාට තවත් විනාඩි 2යි.
තව ඉතා වැදගත් කාරණයක් පිළිබඳව මේ සභාව දැනුවත් කරන්න. ඒ තමයි 2022 අයවැයෙන් යෝජනා කළා 25%ක අධිභාර බද්දක් පනවන්න. ඒක යෝජනා වුණේ රුපියල් බිලියන 2කට වඩා වැඩි ආදායම් උපයන ආයතන වලින් ඒ ලබන ලාභයෙන් 25%ක් මහ භාණ්ඩාගාරයට එකවර ගෙවන බද්දක් ලෙස ලබා ගන්න. මේ හරහා අපි රුපියල් බිලියන 100ක් 115ක් අතර ප්‍රමාණයක ආදායමක් උපයා ගන්න සැලසුම් කළා. ආයතන 67ක් විතර මේ බද්දට යටත් වෙනවා. නමුත් සමාජගත කරන්න උත්සාහ කළ වැරදි මතයක් තියෙනවා, මේ මගින් වෙළඳපළට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවැනි කිසිදු බලපෑමක් වෙළඳපළට මේ මගින් ඇති වෙන්නේ නැහැ. බඩු මිල ඉහළ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලබන ලාභයෙන් 25%ක මුදලක් පමණයි අය කරන්නේ. ඒ නිසා අපි බොරු බිල්ලන් මවන එක මේ අවස්ථාවේවත් නතර කළ යුතුයි. ඒකට හේතුව අපි අද මූණ දෙමින් සිටින්නේ ලෝකේ දරුණුම ආර්ථික අර්බුදයකට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළකට අපි යා යුතුයි. බොහෝ අවස්ථාවල අපි අතීතයේ පිරින ලබන ලද බදු සහන මගින් අපි අපේක්ෂා කළ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කිසියම් ආකාරයක සියුම් විමසීමක් කරන්න අපි දෙන බදු සහන පිළිබඳව. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මා මගේ කතාව අවසන් කරන්න අවස්ථාව කරගන්නවා. අපි ලෝකේ දියුණුම බදු ක්‍රම පිළිබඳ හැදෑරීම් කරපු අය. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් රජ ආදායම ඉහළ දැමීම සඳහා වන ජාතික වැඩපිළිවෙලකට පක්ෂ විපක්ෂ වලින් තොරව යාමට එයයි මේ රට ඉදිරි අනාගත සංවර්ධනය සඳහා අවශ්‍ය කරන මුදල් සපයා ගැනීමට අපි ඇති එකම මාර්ගය. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩුව රටේ අර්බුදයට තවමත් විසඳුම් හොයලා නැහැ. අදත් මේ බදු වැඩි කිරීම පිළිබඳ ගැසට් එකක් තමයි එන්නේ. ඉතින් මුදල් ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැහැ. දිගින් දිගටම ජාත්‍යන්තර මුල් අරමුදලෙන් ඉදිරිපත් කරපු වාර්තාව ඉල්ලුවා. අද වෙනකම් මේ පාර්ලිමේන්තුවට ඒ වාර්තාව ඉදිරිපත් කරේ නැහැ. ඊයේ අපි දැක්කා ඒ පිළිබඳ ඩ්‍රාෆ්ට් ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒකත් ඉදිරිපත් කරන්නේ නැහැ කිව්වා. හැබැයි ඒක කියන්නේත් අර ජනාධිපති කාර්යාලේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක කියන්න ඕනේ. ඒත් අදත් මේ පනත ගැන කතා කරද්දි මුදල් ඇමතිවරු නැහැනේ. දැන් මුදල් ඇමතිවරයත් නැහැ, රාජ්‍ය ඇමතිවරයත් නැහැ. අපි කතා කරන්නේ මුදල් පිළිබඳ බදු පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්නේ. ඒක රටේ බරපතල අවාසනාවන්ත තත්ත්වයක්. මෙතරම් ආර්ථික අර්බුදයක්, ව්‍යසනයක්, අහේනියක් රටේ ඇති වෙලා තියෙද්දි මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව සත පහකට ගණන් ගන්නෑ. ජනාධිපති අයියාගේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවත් ඒ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒක කොහෙත්ම මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා වහාම මුදල් ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයෙක් බවට පත් විය යුතුයි. ඔහුට වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට වග කියන්න. රටේ මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය, මේ බදු ප්‍රතිපත් සම්බන්ධ සංශෝධන කරද්දි ඒව පිළිබඳ මූලික වගකීම්තා මුදල් අමාත්‍යවරයා අද ඔහු මේ පාර්ලිමේන්තුවට වග කියන්නේ නැති එක රටේ බරපතල තත්ත්වයක් කියන එකත් මතු කරන්න කැමති. දිගින් දිගටම ආණ්ඩුව කිව්වා කිසිදු කොන්දේසියකට යටත් වෙන්නේ නැහැ කියලා. ඉන්දියාවේ ගිහිල්ලා සල්ලි ගේනකොට, චීනෙන් සල්ලි ගන්නකොට, IMF එකට යන්න හදනකොට දිගටම කිව්වේ කිසිදු කොන්දේසියක් නැහැ කියලා. හැබැයි අපි දැක්කා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාම අවුරුද්ද පටන් ගන්නකොටම ජනවාරි මාසේ 3 වෙනිදා හරි පැහැදිලිව කිව්වා ජාත්‍යන්තර මුල් අරමුදලෙන් යෝජනා මාලාවක් දීලා තියෙනවා. ඒව රහසිගත යෝජනා. ඒ නිසා මම ඒව හෙළිදරව් කරන්නේ නැහැ කියලා. ඉතින් අපි දැනගන්න කැමති මොනවද මේ රහසිගත යෝජනා? එහෙම මුදල් ඇමතිවරයාට පුද්ගලික එහෙම තියාගෙන ඉන්න අයිතියක් නැහැ. මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. හරි, පාර්ලිමේන්තු ව්‍යවස්ථාවෙන් මූල්‍ය බලය පැවරලා තියෙන මේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හරහා මේ රටේ ජනතාව ඒක දැනගන්න ඕනේ. ඒ නිසා අදත් ඒ රහස්‍ය ලියවිල්ල මොකද්ද කියලා හෙළිදරව් කරලා නැහැ. ඒව හංගගෙන ඉන්නේ. හැබැයි හරි පැහැදිලි මේ වැඩබදු වැඩි කිරීම සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට තමයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය දවස්වල ඉදිරිපත් කරපු මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිව කරුණු හතරක් පිළිබඳ යෝජනා කරලා තියෙනවා. එහි එකක් තමයි ඉතා පැහැදිලිව කියන්නේ ඩිරෙක්ටර්ස්ලගේ ඒ තියෙන යෝජනා විදිහට noting Sri Lanka's low tax to GDP ratio, they saw scope for raising income tax and VAT rates and minimizing exceptions, complemented with revenue administration reform. හරි පැහැදිලි. ඒතර දැන් මේ නොකිය නොකිය අද මේ 115 VAT එක 118 ගේන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට තමයි. අපි අපිට කියනවා, රටට කියනවා කොන්දේසි වලට අපි යටත් වෙන්නේ නැහැ. කිසි කොන්දේසියක් නැතුව තමයි අපි මේ යන්නේ කියලා. පට්ටපල් බොරු. අජිත් දිමත් කබ්‍රල් කොයිතරම් කයිවරු ගැහුවද IMF එකට යන්නේ නැහැ. IMF එකට යනකන්ද බලන් ඉන්නේ. එහෙම යන බංගලොත් තත්ත්වයකට අපි පත් වෙලා නැහැ. රටේ ආර්ථික තත්ත්වය හොඳයි. ඩොලර් තියෙනවා, විදේශ සංචිත තියෙනවා. කොහේ කයිවරු ගහපු රාජ්‍ය ඇමතිවරයා අන්තිමට පාර්ලිමේන්තුවට උත්තර දෙන්නවත් නැහැ. අද නිකන් කුණු කුඩේට වැටිච්ච රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා මහබැංකු අධිපති කෙනෙක් වෙලා තියෙනවා. ඉතින් IMF එකේ උදව් ගන්නේ නැහැ කියපු කට්ටිය දැන් IMF එකේ යෝජනා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මෙතන ඉතා පැහැදිලිව තියෙන්නේ ඉන්කම් ටැක්ස් එකත් වැඩි කරන්න, ඒ වගේම VAT එකත් ආපහු වෙනස් කරන්න කියලා. ඉතින් මේ පළවෙනි පියවර ඉස්සලම් පටන් ගන්නේ මුල්‍ය සමාගම් වලට තමයි. අපි බලමු හෙට අනිද්ද වෙනකොට රටේ ජනතාව මතටත් VAT බද්ද වැඩි වෙනවා. ඒක තමයි මේ පටන් ගන්න අවස්ථාව. ඒ වගේම තමයි මේ මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිවම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ කියලා තියෙනවා මොකද්ද? රාජ්‍ය ආයතන රිෆෝම් කරන්න කියලා. Reform state-owned in enterprises and adapt cost recovery energy pricing. දැන් මේ කියන්නේ මොකද්ද? අපේ බලශක්තියකේ ඒ පිරිවැය වැඩි කිරීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ අනුව තමයි පහුගිය දවස්වල ගෑස් මිල වැඩි උනේ, තෙල් මිල වැඩි උනේ. ගෑස් සිලින්ඩරය අද රුපියල් 4200ට නැති. රුපියල් 1450ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ මේ අවුරුද්ද එකමාර ඇතුළත රුපියල් 4200ට නැගලා තියෙනවා. එහෙම 4200ටවත් අද ගෑස් හොයාගන්න නැහැ. ඒක තමයි ජනතාව ගෑස් පෝලිං වල ගහගන්නේ මරාගන්න. තු රටේ ජනතාවගෙන් පලිගන්නවාද? මේ ආණ්ඩුව ඇත්තටම ගත්තොත් ගෑස් පෝලිං හදලා, තෙල් පෝලිං හදලා, කිරිපොටි පෝලිං හදලා මිනිසුන්ට කණ්ඩ නැති අහේනියත් තත්ත්වයට රටපත් කරලා ඡන්දෙ දීපු ඡන්දදායකයන් විතරක් නෙමෙයි 2,20,00,000ක් විතර මේ රටේ ජනතාවගෙන් පලිගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ජනතාව අහන්නේ ඇයි? ජනතාව අහන්නේ එක ප්‍රශ්නයක්. ඇයි අපෙන් මේ පලිගන්නේ? ජනතාව අහන ආණ්ඩුවෙන් ඇයි අපෙන් පලිගන්නේ? ඒක තමයි තියෙන රටේ ලොකුම ප්‍රශ්නේ. ඇත්තටම ඇයි ජනතාවගෙන් පලිගන්නේ? මේ කරපු හොරකම්, නාස්ති, දූෂණ, වංචා ඒව එකක්වත් නවත්තලා නැහැ. මේ IMF එකේම පැහැදිලිව යෝජනා කරලා තියෙනවා නාස්තිකාර වියදම් පාලනය කරගන්න ක්‍රියාමාර්ගන්න කියලා. ඒක කරන්නේ නැහැ. තාමත් ඒ නාස්ති. මාලදිවයිනේ ගිහිල්ලා රේස් පදින්නයි ඔක්කොම කරනවා. ජෙට් වලින් එහෙම යනවා. ඒ නාස්ති අඩු කරලා නැහැ. රටේ මූල මේ අර්බුදය ඇති වෙන්න ප්‍රධානද හේතුවක් තමයි මේ පහුගිය කාලේ තුල තිබිච්ච හොරකමයි, නාස්තියයි, දූෂණයයි, වංචාවයි. ඒක නවත්තලා නැහැ. ඒව හැමම කරගෙන යන අන්තගමන් තමයි ජනතාවට දොස් කියන්නේ. ලෝක ආර්ථික තත්ත්වේ වැටිලා කියලා කියන්නේ. ලෝකෙ කොහෙද පෝලිං තියෙන්නේ? මේ වෙලාවේ ගෑස් පෝලිං තියෙනවද මාලදිවයිනේ? ගෑස් පෝලිං තියෙනවද ඉන්දියාවේ, බංග්ලාදේශේ? අඩුම ගානේ ඉතියෝපියාවේවත් නැහැ. ඉතියෝපියාවේවත් ගෑස් පෝලිං, තෙල් පෝලිං නැහැ. එදා අපි කතා කරේ ඉතියෝපියාව උදාහරණයට අරගෙන. හැබැයි ඉතියෝපියාවටත් වඩා හපන් තත්ත්වයට ලංකාව වැට්ටුවා. මේ අවුරුදු 3 ඇතුලේ මේ ආර්ථික අර්බුදය එද්දී ට්‍රිලියන 21ක් දක්වා මේ අවුරුද්දේ ණයකන්දරය වැඩි වෙනවා. ඒ ට්‍රිලියන 21කින් ට්‍රිලියන 8ක්ම ගත්තේ නන්දසේන ගෝඨාභය මහත්තයාගේ කාලේ. 2020 ට්‍රිලියන 2යි, 2021 ට්‍රිලියන 3යි, මේ අවුරුද්දේ ට්‍රිලියන 3යි, ට්‍රිලියන 8යි. 1950 ඉඳලා 2022 දක්වා ගත්ත විදේශ ණය ප්‍රමාණය වෙනවා ට්‍රිලියන 21ක්. ට්‍රිලියන 21කින් ට්‍රිලියන 8ක්. ඒ කියන්නේ 3න් පංගුවක්ම ගන්න මේ අවුරුදු 3ේ. මෙච්චර ණයකන්දරයක් අරගෙනත් රට බංකොලොත් ගෑස් පෝලිං, තෙල් පෝලිං, කිරිපිටි පෝලිං. ඉතින් එතකොට මේ ණය වලට මොකද වෙන්නේ? ඒක තමයි ජනතාව අහන ප්‍රශ්නේ. ජනතාවට තියෙන ප්‍රශ්නේ මේ ගත්ත ණය වලට මොකද උනේ? ඒක කොහෙද වියදම් කරේ? අඩුම ගානේ එක ආණ්ඩුවක්වත් මෙච්චර ණය ගත්ත එක කිරිපිටි ෆැක්ටරියක් දැම්මද ගත්ත ණය වලින්? එක හාල් මෝලක් දැම්මද? දැඩි සිරිසෙන මහත්තයාගේ හාල් මෝන ගැන කතා කරනවා. එයා තමයි අද බුළු දකුණු ආසියාවේ නවීනතම තාක්ෂණ සහිත මෝල් හිමිකරුවා. ලංකාවේ මහල් මිල තීරණය කරන්නේ ඩඩ්ලි සිරිසේන. ඩඩ්ලි සිරිසේන කියන්නේ ගුවන් හමුදාවේ හිටපු සාමාන්‍ය සෙබලෙක්, සාජන් කෙනෙක්. ගුවන් හමුදාවේ ඉන්න සාමාන්‍ය සෙබලෙකුට පුළුවන් වුණා මුළු ලංකාවටම හාල් දෙන ඒ මහ දැවන්ත හාල් මෝල ඇති කරලා ලංකාවේ හාල් මිල පාලනය කරන්න. විධායක ජනාධිපති බලයක්
තියෙන,
විධායක බලයක් තියෙන, 3/2 බලයක් තියෙන ආදේශ නගර සභාවල බලයේ තියෙන මේ ආණ්ඩුවට බැරුණා එක හාල් මෝලක් දාලා ලංකාවේ හාල් මාෆියාව පාලනය කරන්න. එතනින්ම පැහැදිලි අසාර්ථකත්වය මොකද්ද කියන එක. ඒ වගේම කතානායකතුමනි, බලශක්ති මිල වැඩි කරන්න මේ IMF යෝජනාවල තියෙනවා. ඊළඟට රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කිරීම තියෙනවා. ඉතින් මේව තමයි IMF යෝජනා. ඒ වගේම තමයි ඉන්දියාවට බැසිල් යනකොට හරි පැහැදිලිව ඉන්දියාවෙන් ඇවිල්ලා කිව්වා නෑ අපි කිසි කොන්දේසියක් නෑ කියලා. නමුත් කැබිනට් පත්‍රිකාවේ අනුමත කරලා තියෙන්නේ ආවරණ අනුමැතියට යටත්ව යන්න කලින් ඉන්දියාවට ඉතා පැහැදිලිව තියෙනවා මුදල් ඇමතුමාගේ ඉන්දියානු සංචාරයේ ප්‍රථම ඩෝනියර් නිරීක්ෂණ යානා සම්බන්ධයෙන් වුණ හුමාරු ලිපි අත්සන්කල යුතුව තිබූ බැවින් ඉන්දියා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2022 මාර්තු 15 ඉදිරිපත් කළ ප්‍රධාන ලිපියට අසංකරයි කියන. ඒතොර මේ මොකද්ද මේ අපේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ, අපේ කලාපය පිළිබඳ, ජාතික ආරක්ෂාව පිළිබඳ ගිවිසුමක් තමයි මේ අසංකල්ල තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ ජීව තොරතුරු දත්ත තියෙන ඒ හැඳුනුම්පත ලබා දීමේ එකත් මේ සමාගම් වලට දෙන්න යන්නේ. ඉන්දිය ಭಾರತ ඩිජිටල් ಭಾರತೀಯ කම්පැනියත් එක්ක අත්සන් කරන මේ ගිවිසුම් මේව තමයි ඉන්දියාවත් ඉන්දියාවට යන්න කලින් අත්සන් කරපු එකඟතාවයන්. චීනයත් එක්ක මේ නයිටික ගන්නකොට චීනයත් එක්ක වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න දැන් ලකලෑස්ති වෙනවා. ඒතර චීනය කියන්නේ ලොකු වෙළඳපළක්. ගිය අවුරුද්ද විතරක් චීනෙන් අපි ආනයනය කරපු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 5700ක්. එතකොට අපි චීනයට යවලා තියෙන්නේ ඩොලර් මිලියන 274යි. එතුන් පැහැදිලි අපේ ආනයන වියදම ඩොලර් මිලියන 20000යි. හතරෙන් එකක්ම අපි චීනෙන් ගෙන්නලා තියෙන්නේ. ඒතර වෙළඳපළ මෙච්චර විශාල වෙළඳපළකට අපි නිදහස් බදු නිදහස් තත්ත්වයක් ඇති කරාම අපේ රටට වෙන තත්ත්වේ හිතා ගන්න පුළුවන්. ඒතර චීනෙන් ණය ගන්නකොට, ඉන්දියාවෙන් ණය ගන්නකොට, ඇමරිකාවෙන් ණය ගන්නකොට අපි මේ කොන්දේසි වලට යටත් වෙලා රට තවත් ආර්ථික ප්‍රපාතයකට වටලා තමයි අපි කොන්දේසි වලට එකඟ වෙලා තමයි මේ අද ණය ගන්නේ. ඇත්තටම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙලා තියෙන වෙනම කප්පත් නෙමෙයි. විකුණම් කෑමයි, ණයට කෑමයි, හොරාකෑමයි තමයි මේ ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය රට හැදිල්ල නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට තවත් මේ රටේ ආර්ථිකය ගොඩගන්න බෑ. අද මේ වැඩබදු වැඩි කිරීම හරහා මේ කරන්නේ ජනතාව මත නැවත බද්දක් පනවලා ජනතාව පීඩාවට පත් කිරීමක්. ඒ නිසා හොරාකෑමයි විකුණංකෑමයි ණයටකෑමයි නතර කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච වැඩපිළිවෙලකට වහම ගමන් කරන්න. එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදය ගොඩගන්න බැහැ කියන කවදාරණයක් කරමින් මා නතර වෙනවා.
ස්තුතියි. ගරු 37 නායක මැතිතුමා විනාඩි 9යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ බදු 50 කීපයක් සංශෝධන පිළිබඳ සාකච්ඡා කරන වෙලාවේ තාමත් වැදගත්ම කාරණේ හැටියට මම දකිනවා රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදයේ යථාර්ථය අපි තේරුම් නොගෙන යම් ආකාරයකට මේවා සඳහා සංදර්ශන පැවැත්වීම හෝ එහෙම නැත්නම් මේ පිළිබඳ දේශපාලන කතා කීම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට තිබෙන පළවෙනි අර්බුදය මොකක්ද? අපිට තිබෙන පළවෙනිම අර්බුදය තමයි මේ වෙනකොට අපිට ඩොලර් පිළිබඳව තියෙන ගැටලුව, විශේෂයෙන්ම සංචිත හිටවීමේ මූලික ගැටලුව. දැන් මේ ගැටලුව විසඳා ගැනීම සඳහා ආණ්ඩුවට යම් ආකාරයක විසඳුමක් තියෙන බවක්වත් පෙන්වන්න, ඒ වගේම පෙනෙන්න නැති බව ඉතාමත් කනගාටුවෙන් කියන්න ඕනේ. කොහොමද අපේ ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා අපි ක්‍රියා කළ යුත්තේ? අපිට තියෙන ප්‍රධානම කාරණා 6-7ක් විතරයි. ඒකේ පළවෙනි දේ අපනාන ආදායම, දෙවෙනි දේ විදේශ ප්‍රේෂණ, තුන්වෙනි එක සංචාරක ආදායම, හතරවෙනි එක විදේශ ණය ආධාර, පස්වෙනි එක විදේශ ආයෝජන, 6 බැඳුම් කර සහ භාණ්ඩාගාරක බිල්පත් හරහා විදේශීව අපි උපයන මුදල්. දැන් මේ කාරණාව යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා උපාය මාර්ගික පියවරකට නොගොස් අපිට මේ අර්බුදය විසඳා ගැනීම සඳහා කුමන ආකාරයකින්වත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් බලන්න අපේ ප්‍රධාන අපනයන ආදායම ඇඟලුම් නිෂ්පාදන හරහා ලැබෙන ආදායම. දැන් ඒකට අනතුරුදායක තත්ත්වයන් අපි දකිනවා. එකක් GSP+ සහනය පිළිබඳව තියෙන අනතුරුදායක තත්ත්වය. ඒ පිළිබඳව යුරෝපා සංගමය මේ වෙනකොටත් යම් ආකාරයක අනතුරු ඇඟවීම් කරමින් තිබෙනවා. ඒත් එක්කම ඇඟලුම් කර්මාන්තෙන් අපි ඩොලර් බිලියන 4-5ක් හෙව්වයි කියලා ආඩම්බරෙන් කිව්වත් මේකෙන් 75%ක් යලිත් වතාවක් විදේශවලට අපේ විනිමය යාම සිදුවෙනවා අමුද්‍රව්‍ය වෙනුවෙන්. ඒතර අපි මේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කරපු මුල් කාලේ අපේ ආදායම සොයා ගැනීම සඳහා මේක ව්‍යාපෘතියක් හැටියට පාවිච්චි කළත් එතනින් එහාට මේ සඳහා වටිනාකම එකතු කරන වැඩපිළිවෙලකට අපි ගිහිල්ලා නැහැ. ඒ කිව්වේ මේ ඇඟලුම් නිෂ්පාදනයන් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම හෝ ඊට අදාළ ක්‍රියාවලියක් සඳහා අපිට දශක 2ක් විතර යන්න බැරි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි තේ කර්මාන්තය ගැන කතා කරනවා. තේ කර්මාන්තය ගැන කතා කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තේ කර්මාන්තේ තාමත් අපි කරන්නේ ලොකු තොග වෙන්දේසි කරලා විකිණීම පමණයි. ඒකට වටිනාකම එකතු කරන ඒවයි තේ සඳහා අපිට හොයාගන්න පුළුවන් ආදායම් වැඩි කරගන්න ව්‍යාපාරවලට අපි ගිහිල්ලා නැහැ. නමුත් අපේ තේ ටික අරගෙන ගිහිල්ලා ඒ තේ ටිකට වටිනාකම එකතු කරලා විදේශ රටවල ලොකු වෙළඳපොළක් හදන බව අපි දන්නවා. එහෙනම් අපි කුමක්ද කළ යුතුව තිබෙන්නේ? ඉතින් මේ තත්ත්වෙන් මිදීම සඳහා අලුත් විදිහට මේ ආදායම් ව්‍යාපාර වැඩි කර ගැනීම සඳහා ආණ්ඩුවක් හැටියට යම් ආකාරයක වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම. මම කියනවා මේ ආදායම් අඩුවීමේ එකම කාරණේ කොවිඩ් වසංගත තත්ත්වෙම නෙවෙයි. ඒක පෙන්වලා නිදහස් වෙන්න බෑ. ආණ්ඩුව මේ තත්ත්වයේ ඇතිවෙන්න මූලික හේතු ගණනාවක් තිබෙනවා. එකක් තමයි මම දකින්නේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව සහ අර්බුදකාරී බලපෑම්. ඒකේ පළවෙනි කාරණේ ආණ්ඩුව පටන් ගන්නකොටම වැට්බදු සහනයක් දීලා වාර්ෂිකව අපිට ලැබිය යුතු බිලියන 500ක් විතර මුදලක් අපි අහිමි කරගත්තා. ඒකේ රට ඇතුලේ ආදායම් අහිමි වීම හරහා දැඩි බලපෑමක් අපේ අයවැය ලේඛනයේ සිද්ධ වුණා. ඇයි ඒ තීරණය ගත්තේ? ඒ තීරණය ගත්තේ ජනප්‍රිය දේශපාලන තීන්දුවක්. ගජමිතුරන්ට වාසි සැලසීම සඳහා ආණ්ඩුව ගත්තේ තීරණයේ හේතුවෙන් මුළු අයවැයටම බලපෑවා. සමස්ත අයවැයටම බලපෑවා. ඒක වැරදි තීන්දුවක්. ඒ විතරක් නෙමෙයි, කුචකර්මයේ සම්බන්ධයෙන් ගත්ත තීන්දුව දිහා බලන්න. කාබනික පොහොර වගාව පිළිබඳව සංකල්පය හොඳ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ එවැනි තීරණයක් ගත යුතු අවස්ථාවක නෙවෙයි ඒ කාබනික පොහොර පිළිබඳ තීන්දුව ගත්තේ. ඒක එහෙම පිටින්ම ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. ඒවගේම කොච්චර තර්ක විතර්ක කරන්න උත්සාහ කළත් ඒ කාබනික පොහොර වගාව නිසි වැඩපිවලක් නැතුව ආරම්භ කරන්න ගිහිල්ලා අපේ කෘෂිකාර්ම නිෂ්පාදනයන්වල බරපතල බිඳවැටීමක් තිබෙනවා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ගොවීන්ගේ දැඩි මානසික පීඩනයක් ආර්ථික පීඩනයකට හසු වුණා. ඒක එක අතකට ආණ්ඩුව විසින් ගත්ත වැරදි තීන්දුවක් නිසා රටේ ආර්ථිකයට ආහාර නිෂ්පාදනයට දැඩි ලෙස බලපාන කාරණයක් බවට පත් වුණා. මේක ගැන නම් කියන්න තියෙන අවසානයේදී අද වෙනකොට අර ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා කතාව. මොකද මේක ඇත්ත. මම හිතනවා මේක දෙවෙනි කාරණේ හැටියට මම දකිනවා. තුන්වෙනි එක මොකද්ද උනේ? තුන්වෙනි කාරණේ අද මේ වර්තමාන අර්බුදයට ප්‍රධාන හේතුවක් හැටියට මම දකිනවා විදේශ ආයෝජන කඩාගෙන වැටීම. නැත්තම් විදේශ අරමුදල් අපිට සැපීමට තියෙන මාර්ග ඇහිරීම. ඒක පළවෙනි දේ මම දෙවුතුවා වත්මන් නාන්දුවේ නායකයන් ඒ කාල සීමාව තුළ විදේශ ආයෝජනයන් පිළිබඳ විශාල බිල්ලු මවන්න උත්සාහ කළා. ඒ වගේම විදේශ ආයෝජනයන් වලින් කොමිස් ඉල්ලන්න පටන් ගත්තා. ඊළඟට විදේශ ආයෝජකයන් රස්තියාදු කරන්න පටන් ගත්තා. කවුද එන්නේ ආයෝජනය කරන්න? බිල්ලු මවපු කතාව හොඳම උදාහරණය තමයි එන්සීසී ගිවිසුම. එන්සීසී ගිවිසුම මේ රටට ආවනම් ඩොලර් මිලියන 450ක් අපිට ඇමරිකානු ඩොලර් වලින් ලැබෙන්න තිබුණා. මොකද්ද කළේ? ඒ MCC ගිවිසුම පෙන්වලා කිව්වා මේක ලංකාව දෙකට බෙදලා ඇමරිකාවට ලියලා දෙන්න යනවා. මීට පස්සේ දළදා මාලිගාව වඳින්න යන්නත් ඇමරිකාවෙන් වීසා ගන්න ඕනේ කියලා කතාවක් සමාජගත කළා. අවසාන ප්‍රතිඵලය උනේ මොකක්ද? MCC ගිවිසුම අහෝසි වුණා. අහෝසි වුණා පමණක් නෙමෙයි, ඒ ගිවිසුමේ නියමිත ඩොලර් මිලියන 450 මම දැක්ක දැන් සති කිහිපයකට ඉස්සෙල්ලා නේපාලයට ප්‍රදානය කරලා. ඉතින් බලන්න මේ කවුල ඇති කරගත්තේ කවුද? මේ අවුල ඇති කරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි, අපේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ඒ දේශපාලන න්‍යාය පත්‍ර හරහා රට බරපතල අනතුරුදායක තත්ත්වයකට පත් කරලා තිබෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම IMF ගැන කියන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුව තිබුණේ මේ අවස්ථාව නෙවෙයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැඳගෙන යන්න උත්සාහ කරන බව දන්නවා. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ මුල් අවස්ථාවේම.
තවත් විනාඩි දෙකයි.
එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මේ රුපියලේ අප්‍රමාණ වීම, ඒ වගේම ඩොලරේ ප්‍රසාරණය නවත්තගෙන යම් ආකාරයක පාලනයෙන් යන්න තිබුණා. නමුත් දැන් නහය ළඟටම ගිලලා ඉවරයි. එතකොට අපි ඇයි මේ නැවතිලා තිබෙන්නේ? වැරදි තීන්දුව. ඊළඟට විදේශ ප්‍රේෂණ ගැන කතා කරන්නේ. විදේශ ප්‍රේෂණ නවතින්න මූලිකම හේතු දෙකක් මම දකිනවා. ඒක එකක් තමයි රජය විසින් ඩොලරය බලහත්කාරයෙන් පාගගෙන ඉන්න උත්සාහ කළා. ඒක පාගගෙන ඉන්න අවසානයේ සිද්ධ වුණේ අතෑරපගමන් විශාල පරතරයක් ඇති වුණා. දෙවැනි එක මම දකිනවා නියෝජ්‍ය කතානායකතුමනි, මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසයක් නැති වුණා. අද බලන්න ඩොලරේ වටිනාකම අපේ රජයේ බැංකුවල රුපියල් 260යි කියනකොට විදේශ බැංකු 280ට ගන්නවා. කළුකඩේ 300ක් පනලා ඩොලරේ වටිනාකම නියම වෙලා. ඉතින් විදේශ ප්‍රේෂණ රටට එන්නේ නැහැ. මොකද ඒ අයට පාඩුයි විදේශ ප්‍රේෂණ ලංකාවට එවලා. ඉතින් මෙවැනි තත්ත්වයක් හැමෝම තමයි අපි තිබෙන්නේ. බලන්න අද මේ වෙනකොට අපි ඩොලර් බිලියන 36ක් ණය ගෙවන්න තිබෙනවා. මේ වසරේ ඩොලර් බිලියන 4.6ක්. මේකට විකල්පයේ මුදල් අච්චු ගන්න එක නෙමෙයි. මුදල් අච්චු ගැනීම කොච්චර කරලා තියෙනවද කියලා කියනවා නම් 2019 සිට 22 දක්වා රුපියල් ට්‍රිලියන 3ක් මුදල් අච්චු ගහලා තිබෙනවා. මම දැක්ක මහ බැංකු අධිපතිතුමා කියනවා මේ සල්ලි අච්චු ගැසීම නිසා උද්දමනේ වැඩි වෙන්නේ නැහැ කියලා. මොන ආර්ථික තර්කයක්ද කියලා පිළිගන්න බෑ. මහ බැංකු අධිපතිවරයා මේ කියන්නේ උද්දමනයට දැඩි ලෙස බලපෑම් මේ මුදල් අච්චු ගැහිම හරහා වෙනවයි කියන එක ආර්ථික න්‍යායක්. ඉතින් මෙවැනි තත්ත්වයක් හැමෝම අපි මොකද කරන්නේ? ඒකට භාණ්ඩාගාරයේ තියෙන රත්තරන් සංචිත ටික විකුණලා විසඳුම් හොයන්න බැරි වුණා. උද්දමනේ 30%ක් දක්වා දැන් වැඩි වෙලා. ප්‍රශ්නේ හැදුවේ කවුද කියලා නෙවෙයි හොයන්න තිබෙන්නේ. මේ ප්‍රශ්නෙට මොකක්ද උත්තරේ කියලායි හොයන්න තිබෙන්නේ. ඒ නිසා අපි ඉල්ලනවා මේ තත්ත්වේ හොඳට තේරුම් අරගෙන මේ තත්ත්වයට මුහුණ දෙන්න ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි. මට එක කාරණයක් කියන්න දෙන්න. මේ මගේ අතේ තිබෙන්නේ ආණ්ඩුව අනුගමනය කරු වැරදි ප්‍රතිපත්ති නිසා රාජ්‍ය ආදායම් අහිමිවීම පිළිබඳව රජයේ ගිණුම් කාරක සභාවට ඉදිරිපත් වුණු වාර්තාවක්. මොකද්ද මේ? සීනි මම අවසන් කරන කතාව. සීනි කිලෝ සීනි ගැන්වීම සඳහා දුන්නු විශේෂ භාණ්ඩ බද්ද නිසා රුපියල් බිලියන 16ක් අපිට අහිමි වුණා. මේ වාර්තාවෙන් කියනවා ඒ බිලියන 16 රටේ ආදායම අහිමි වීමක්.
එක පුද්ගලයෙකුට මේ බිලියන 16ක් හොයාගන්න විශේෂ වරප්‍රසාදයක් දීමක්. ඒකෙන් ජනතාවට යහපතක් වෙලත් නැහැ. ඒකෙන් වෙන අපේක්ෂිත බලාපොරොත්තු ඉටු වෙලත් නැහැ. මේ වගේ දේවල් කිරීම නිසා තමයි මේ කඩාගෙන වැටීම සිදු වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ තත්ත්වය සර්වපාක්ෂික සමුළු ඒ වගේම වෙනත් ආකාරයේ සාකච්ඡාවල් නෙවෙයි මේකට ආණ්ඩුවේ විසඳුම් ටික ඉදිරිපත් කරන්න. ඒ විසඳුම් හරහා පමණයි මේක ක්‍රියාත්මක කරලා සාර්ථක වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු BYG රත්නසේකර මන්ත්‍රීතුමා විනාඩි 12යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. අද දවසේ 2002 අංක 17 එකතු කළාගේ මත බදු පනතට සංශෝධන කීපයක් ගෙනීම සඳහා පවතින විවාදය, මුලින් සේවා සඳහා කරන එකතු කළාගේ මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම සඳහාත්, විශේෂයෙන් හදිසි තත්ත්වයකදී අවසංගත තත්ත්වයකදී රජයේ රුවල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කරන වෛද්‍ය උපකරණ යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීම සඳහාත්, ඒ වගේම විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පැනවීම අනුව වාහන සිගරට් මත්පැන් එකතු කළාගේ මත බද්දෙන් නිදහස් කිරීම උදෙසාත් අනුමැතිය ලබා ගැනීම සඳහා මේ ගරු පාර්ලිමේන්තුවේ අද මේ විවාදය පැවැත්වෙන්නේ. විවාදයේදී අදහසක් දක්වන්න අවස්ථාව ලැබීම එක්තරා ආකාරයක සතුටක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ මොහොතේ ඉන්නේ මෙතෙක් ලංකා ඉතිහාසයේ රජයක් මුණ දුන්නු රටක් මුණ දුන්නු දැවැන්තම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ. මේ අර්බුදකාරී තත්ත්වයෙන් මේ රට මුදවා ගන්න විශේෂයෙන්
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමා මූලසනේ.
Honorable member, please continue.
මේ වෙනකොට ගෑස් පෝලිං හැදිලා, ඉන්ධන පෝලිං හැදිලා, විදුලි බල අර්බුදයක් පැනලා ගිලා, ඒ වගේම ශීඝ්‍ර ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිහිල්ලා ජනතාව දැඩි පීඩාවට ලක් වෙලයි තියෙන බව රජය නියෝජනය කරන විපක්ෂය වගේම රජය නියෝජනය කරන සෑම මන්ත්‍රීවරයෙක්ම ඉතා හොඳින් දන්නවා. ඒ වගේම මේ ජනතාව විඳින පීඩාව මේ රජය නියෝජනය කරන මන්ත්‍රීවරුත් ඉතා හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. ඒත් එක්කම මේ පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදාගෙන මේ අර්බුදකාරී තත්ත්වයට විසඳුම් හොයන වගකීමත් රජයේ සතුයි කියන එකත් රජය ඉතා හොඳින් අවබෝධ කරගෙන තියෙන රජය දන්නවා. හැබැයි කතානායක නියෝජ්‍ය කතානායක තුමනි, අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න බලපාපු හේතු ටිකක් තියෙනවා. මේ රජයේ බලයට පත් වෙනකොට ආර්ථිකයේ තිබ්බ තැන ගැන අවබෝධයක් මේ රජයට තියෙනවා. ඒ වගේම තිබුණා. මේ රජයේ සැලසුම් හදද්දී විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල හදද්දී මේ පැවති ආර්ථික තත්ත්වය පිළිබඳ අවබෝධයක් අපට තිබුණා. ඒ තමයි ආර්ථික වර්ධන වේගය 2.3ක් වගේ කුඩා මට්ටමකට අඩුවෙලා, ඒ වගේම රජයේ බදු ආදායම 2014 බිලියන 150ක් තිබ්බ බදු ආදායම 2019 වෙනකොට බිලියන 1735 දක්වා 70%කින් පමණ වැඩි වෙලා තිබුණා. මෙන්න මේ සාධකයේ හේතු කොටගෙන ආර්ථිකයේ බොහෝ අංශ, ඒ කියන්නේ දැවැන්තම බදු ආදායම 2018-19 වර්ෂවල රජය ලබාගත්ත පසුගිය රජය, අපි දොස් කියන්නේ ඒ රජයේ ප්‍රතිපත්තිය, හැබැයි මෙන්න මේ හරහා අපි දැක්කා ඒ වෙනකොට ආර්ථිකයේ යම් අකර්මණ්‍යතාවයක්. බොහෝ ව්‍යාපාරිකයෝ මැසිවිලි නැගුවා මේ බද්ද දරන්න බෑ, ඒ නිසා මේ බද්ද හමුවේ ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඒ නිසා රජයේ ප්‍රතිපත්තියක් හැටියට මේ එකතු කළ අගය මත බදු ඇතුළු සියලුම බදු අඩු කරලා බදුමය පැත්තෙන් ජනතාවටත් විශේෂයෙන් ව්‍යාපාර කරගෙන යන ව්‍යාපාරිකින්ටත් සහනයක් දෙන්න උත්සාහ කළා. ඒ සියලු සැලසුම් හදාගත්තේ අපි කොවිඩ් අර්බුදයක් ගැන හීනෙකින්වත් හිතන්නේ නැතුව. ඒ වෙලාවේ තිබ්බ ආර්ථික අකර්මණ්‍යතාවට යම්කිසි උත්තේජනයක් දිය යුතුව තිබුණා. මෙන්න මේ උත්තේජනය පදනම් කරගෙන තමයි රාජ්‍ය ආදායම අහිමි කර ගනිමින් අපි ආණ්ඩුව බදු අඩු කරන වැඩපිළිවෙලට ගියේ රජයේ පළවෙනි පියවර හැටියට. නමුත් අවාසනාවකට වගේ අපි කිසිවෙක් බලාපොරොත්තු නොවුණු මට්ටමට සමස්ත ලෝකයේම දනගස්සපු කොවිඩ් අර්බුදයට අපිත් ලක් වුණා. මේ කොවිඩ් අර්බුදයට ලක් වෙනකොට අපට දැවැන්තම ගැටලු දෙකක් මත වුණා. එකක් දේශීය වශයෙන් රට ඇතුළත ඇති වුණු ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් ජාත්‍යන්තර වශයෙන් ඇති වුණු විදේශ විනිමය හරහා ඇති වුණු අර්බුදය. දේශීය වශයෙන් ඇති වුණු අර්බුදය තමයි අපි අර බදු අඩු කරලා ආර්ථික උත්තේජනයක්
ව්‍යාපාර ශේත්‍රයේ වර්ධනයක් බලාපොරොත්තු වුණත් කොවිඩ් ව්‍යසනය හමුවේ දීර්ඝ කාලයක් රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් අපට අරමුණ ඉටු කරගන්න බැරි වුණා. අවසානයේ රජයේ ආදායම අපි ඉලක්කගත ප්‍රමාණයටත් වඩා අඩු වෙලා රජයේ ආදායම හා වියදම අතර පරතරය රජයට ඔරොත්තු දෙන්න බැරි මට්ටමටපත් වුණා. මේ ආදායම හා වියදම පරතරය අද වෙනකොට රජයේ ආදායම රුපියල් බිලියන 1500ක් වගේ වෙද්දී හැබැයි වියදම 3500ක් විතර දක්වා ඉහළ ගිහින් ආදායම හා වියදම අතර දැවැන්ත පරතරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා රජයේ වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. මේත් එක්කම අපට මතුණු ඊළඟ අර්බුදය තමයි අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ග දෙකක් සම්පූර්ණයෙන් වැසී යාම. අතර මාර්ග තුනක් සම්පූර්ණයෙන් වැසී යාම. ඒ තමයි සංචාරක ව්‍යාපාරයෙන් අපට විදේශ විනිමය ලැබෙන එක සම්පූර්ණයෙන් අහිමි වුණා. ඒත් එක්කම අපට ඍජු ප්‍රේෂණ හැටියට විදේශ රටවල් රැකියා කරපු අය ඔප්පු මුදල් අපට අහිමි වෙලා ගියා. විදේශ ආයෝජන මේ ගෝලීය ව්‍යසනය හමුවේ විදේශ ආයෝජන අපට අහිමි වෙලා ගියා. මෙන්න මේ හේතුවෙන් අපි බලාපොරොත්තු වුණු විදේශ විනිමය ප්‍රමාණයවත් ලැබුණේ නැහැ. ඒ අනුව මෙතෙක් ලංකා ඉතිහාසයේ හැමදාම විදේශ විනිමය ලැබීම් හා විදේශ විනිමය ගෙවීම් අතර දැවැන්ත පරතරයක් තිබුණා. මම හිතන්නේ නිදහසෙන් පසු එකම එක අවුරුද්දක හැර අනෙක් සෑම වර්ෂයකදීම විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් අතරේ දැවැන්ත පරතරයක් හිගයක් අපට තිබුණා. මේ හිගය පියවගන්න හැමදාමත් රජයන් කළේ ණය ගන්න එක. ඒ නිසා ණය බර වැඩි වෙවි රජයට දරා ගන්න බැරි මට්ටමටපත් වුණා. අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට මේ රජයේ ණය බර දැනගෙන තිබුණා. 2014 පසුගිය රජයේ බාර දෙනකොට රුපියල් බිලියන 73,92,299ක් තිබ්බ ණය 2019 වෙනකොට ඒ රජයේ අවසන් කාලේ බිලියන 130,31,543ක් දක්වා වැඩි වුණා. මේ ණය බර තිබුණු බව අපි දැනගත්තා. නොදැන නෙමෙයි ආවේ. මේ ණය බර ඒ වගේම පියවන්න වෙන්නේත් මේ රජයට කියන බවත් දැනගත්තා. 75%ක් දළදේශීය නිෂ්පාදනයෙන් තිබ්බ ණය බර 86.8%ක් දක්වා වැඩි වෙලා තිබුණු බව රජය දැනගෙන හිටියා. මේ අනුව තමයි සැලසුම් හදලා තිබුණේ. හැබැයි මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක විදේශ විනිමය ලැබීම් සම්පූර්ණයෙන් නැති වෙනවත් එක්කම අපට දැන් විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් අතර හිගය ඩොලර් බිලියන 8-10ක් තරමේ තියෙනවා. මෙන්න මේ ඩොලර් බිලියන 10කට ආසන්න විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් අතර හිගයක් තියෙද්දී ඒ වගේම රජයේ ආදායම හා වියදම අතර දැවැන්ත පරතරය පියවන්න දේශීය වශයෙන් මුදල් සැපයීමේ යම් වර්ධනයක් තියෙද්දී රජය හොඳින් අවබෝධ කරගෙන හිටියා ඩොලරය රුපියල යගේ පාවීමට ඉඩහැරීම ගැළපෙන්නේ නැහැ. මේක මහජනතාවට ඉතා දුක්ඛිත තත්ත්වයක් උදා කරන හේතුවක්. ඒ නිසා තමයි රජය මෙතෙක් කල රුපියල පාවෙන්න නොහැර ඇමරිකාන ඩොලරයක් 202-203 මට්ටමේ තියාගෙන ඉන්න උත්සාහ කළේ. ඒ වගේම රජය මේ උත්සාහය දරද්දී විපක්ෂයෙන් හැම වෙලේම ආවේ මේ ඩොලරේ පා කරන්න කියන යෝජනාව. ඒත් එක්කම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහම අපට මූණ දෙන්න සිද්ධ වෙන තත්වය හා ඒ වගේම අපට පිළිපදින්න සිද්ධ වෙන කොන්දේසි පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් අපට තියෙනවා. අදත් මේ ගරු සභාවේ මෙතෙක් කල විපක්ෂය හැමදාම අපට කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න IMF යන්න කියලා. හැබැයි අද කියනවා ආණ්ඩුව මේ IMF එකට යන්න හදනවා මෙන්න මේ කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා. ඇත්ත නියෝජ්‍ය කතානායකතුමනි, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් යම් කොන්දේසි ඒ අය හදන වැඩපිළිවෙල අපට පිළිගන්න වෙනවා. ඒක රටට වාසිදායක ආකාරයට සකස් කරගන්න, වෙනස් කරගන්න, අපට වාසිදායක තත්ත්වයට කොන්දේසි පවත්වා ගන්න රජයේ දැවැන්ත උත්සාහයක් මේ සාකච්ඡා තුළ දරාවි. හැබැයි සනාතන සත්‍යය තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියන අපට කොන්දේසි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කොන්දේසි අපි කැමති වුණත් නැතත් අපේ මුල් අදහස තිබ්බේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ අන්තිම මොහොතේ කරන්නම දෙයක් නැති වුණාම. ඒ නිසා බොහෝ අය දැන් කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ ප්‍රමාද වෙලා. රජයක් තීන්දුව తీරන ගන්නකොට වඩා හොඳම දේ මොකද්ද කියලා ගන්නවා. ඒ වගේම දැන් ඩොලරේ පාවෙන්න ඉඩ අරින්න කියලා හැම තැනින්ම එද්දි රජයේ අමාරුවෙන් ඩොලරේ අල්ලගෙන හිටියා. හැබැයි ඒ නිසාම ජීවන වියදමේ වැඩි වෙන වේගය යම් මට්ටමකට පාලනය කරගැනීම හැකියාවක් රජයට තිබුණා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, කවුරුත් දන්නවා අපි ඩොලරේ අත්හැරිය විතරයි, රුපියල යගේ පාවෙන්න ඇරිය විතරයි අපි 202කට තියාගෙන තිබ්බ ඩොලරේක අද අගය රුපියල් 300 දක්වා ඉහළ ගින් තියනවා. දැන් දෙසී අනුව තුන්සිය මට්ටමේ මේ වෙනකොට ඩොලරේ ක්‍රියාත්මක වෙනවා. මම පුද්ගලික අදහසක් හැටියට මගේ මේක රජයේ අදහස නොවෙන්න පුළුවන්, පුද්ගලික අදහස් නොවයි මම අවංකව විශ්වාස කරනවා. අප විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් අතර පරතරයේ ඩොලර් බිලියන 10ක් විතර තියෙද්දි, මේ පැත්තෙන් දේශීය මුදල් සැපවීම වර්ධනය වෙමින් තියෙද්දි, කවදාවත් අපි රුපියල පාකලොත් ලංක අනතන් පාවෙන විනිමය අනුපාත ක්‍රමය පාවිච්චි කළොත් සිද්ධ වෙන එකම දේ ඩොලරේ අගේ තව තවත් ඉහළ යාම. මගේ පුද්ගලික ඇස්තමේන්තුව තමයි මැයි මාසේ ජූනි මාසේ විතර වෙනකොට අපි පාවෙන විනිමය අනුපාත ක්‍රමය තියාගත්තොත් ඩොලරේ අගේ රුපියල් 400ක් මුවා යාවේ. මේ ඩොලරේ අගේ රුපියල්
400ක්
සිද්ධ වෙන දේ තමයි ජනතාවට දරා ගන්න බැරි මට්ටමට ජීවන වියදම අනිවාර්යයෙන්ම ඉහළ නගිනවා. ඒ නිසා මගේ මේක රජයේ අදහස නෙමෙයි, මම මේ ගරු සභාවට මගේ පුද්ගලික යෝජනාව ඉදිරිපත් කරනවා. මම විශ්වාස කරනවා දැන් ඩොලර එක රුපියල් 275 නම් නිලාගේ අපට කැමැත්තෙන් වකමැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාව තමයි ඩොලරේ පා කරන්න රුපියල් පා කළ යුතුයි, පාවෙන විනිමය අනුපාත ක්‍රමේ පවත්වා ගත යුතුයි කියලා. මමත් පුද්ගලික විශ්වාස කරන එක ඉතා හොඳ ක්‍රියාදාමයක්. හැබැයි මේ මොහොතේ මේ තියෙන දැවැන්ත විදේශ විනිමය අරමුදේ හමුවේ අපි රුපියල් පාවෙන් ඉඩ හැරියොත් ඩොලරේ රුපියල් 400ක වගේ අගයට ගියොත් මේ රටේ ජනතාවට දරන්න බැරි ජීවන වියදම් බරක් එනවා. ඒ නිසා ඩොලරය පා නොකිරීම මත අපට යම් දේශීය බැංකු පද්ධතියට එන්න තිබ ඩොලර් ප්‍රමාණයක් අහිමි වුණා. තාමත් අහිමි වෙමින් තියෙනවා. අපි රුපියල පා කළා කියලත් මේකට සාධාරණ වූ විසඳුමක් නිසි ලෙස ලැබිලා නැහැ. යම් කිසි සාධනීය තත්ත්වයක් උදා වෙමින් තියෙන බවක් පෙනුණා වුණත් මේ තියෙන தත්ත්වය හමුවේ මේ විදේශ විනිමය ලැබීම හා ගෙවීම අතර පරතරය හමුවේ අපි මේ විදේශ විනිමය අනුපාතයේ පාවෙන ක්‍රමයට පරිවර්තනය කිරීමෙන් බලාපොරොත්තු වන මොහොතු වෙන්නේ ඊට වඩා බරපතල වූ විදේ ජීවන වියදම වැඩිවීම පිළිබඳ ගැටලුවකටත් මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික යෝජනාව තමයි මේ ආර්ථික විද්‍යාඥයෝ තව වෙනත් අය වෙන මොනවා කිව්වත් අපි මේක 275 වත් රඳවා නොගත්තොත් ඩොලරේ රුපියල් 400 දක්වා ගියොත් අපේ රටේ මේ අහිංසක ජනතාවට දරාගන්න බැරි ජීවන වියදමක් එනවා. ඒ ෂොක් එක අපට මං හිතන්නේ දරන්න අමාරුයි. ඒ නිසා මේ පිළිබඳ අපි සලකා බැලිය යුතුයි. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිම් නොපදින පිළි නොගන්න කොන්දේසිය. ඒ අයගේ එක කොන්දේසියක් තමයි රුපියල යගේ පා කරලා පාවෙන විනිමය අනුපාත ක්‍රමේ පාවිච්චි කළ යුතුයි කියන එක. ඒ නිසා අපි විශ්වාස කළ යුතුයි අපට ගැළපෙන ආර්ථික ක්‍රමයක් හදාගද්දී අපට මේ මොහොතේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ අපිට ආසහිතන අපට හොඳම විසඳුම හොයාගන්න බෑ. අපි තියෙන විසඳුම් අතරින් තියෙන විසඳුම් හැම එකක්ම ගත්තොත් සමහරට මේ මොහොතේ ජනතාව සතුටු විය හැකි විසඳුම් නොවෙන්න පුළුවන්. හැබැයි ජනතාවට අඩුම පීඩාවක් ගෙන දෙන විසඳුම අපට තෝරගන්න වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ ආර්ථික අර්බුදය හමුවේ බොහොම පරිස්සමට බොහොම ඉවසලා හොඳ අධ්‍යයනයක් කරලා ඇත්තම තොරතුරු පාවිච්චි කරලා නිවැරදිම විශ්ලේෂණාත්මකව තොරතුරු පාවිච්චි කරලා නිවැරදිම තීරණය අරන් මේ රටේ ආර්ථිකය හැසිරවිය යුතුයි කියන යෝජනාව මම මේ ගරු සභාවට ඉදිරිපත් කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Dr. Harshadi Silva, you have 9 minutes.
Thank you, Honorable Sir. අතවසියෙම ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක් දැන් පොඩකට කලින් සිද්ධ වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. මම ඒක කනගාටුදායක කියන්නේ රටේ මිනිස්සුන්ට. දැන් මේ මංගාව තියෙන්නේ ස්ථාවර නියෝග මේ අපේ පාර්ලිමේන්තුවේ. මේ ස්ථාවර නියෝගවල තියෙනවා රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව කියලා එකක්. ඒ රජයේ මුදල් කාර්ක සභාව කියන්නේ කිසි දෙයක් මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කරන්න කලින් මුදල් කාර්ක සභාවෙන් අනුමැතිය ගන්න ඕන. දැන් අද ඔබලා කරන්නේ වැට් එක 15% ඉඳලා 18%ට වැඩි කරන එක. ඒකට කියන්නේ ෆයිනෑන්ෂල් වැට් එක. ඒ කියන්නේ බැංකු වලට ගහන වැට් එක. ඉතින් ඒක මුදල් කාර්ක සභාවෙන් අනුමත කළා තමයි මෙතනට ගෙනාවේ. නැතුව කිසි දෙයක් මෙතනට ගේන්න බෑ. මුදල් කාර්ක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ රටේ රාජ්‍ය මූල්‍ය සහ මුදල් කළමනාකරණය පිළිබඳව තියෙන ඉහළම මේ ප්‍රජාතන්ත්‍රවාදී අපේ ව්‍යවස්ථාව තුළ තියෙන තැන. ඒකේ සභාපති තමයි මේ අනුර යාපා ගරු මන්ත්‍රීවරයා. දැන් මේ රටේ ප්‍රශ්නය ගැන මෙච්චර අර්බුද තියෙද්දි මෙච්චර ප්‍රශ්න අහන්න අවස්ථාවකට ගොනු වෙලා ඉඳද්දි අපි ගරු සභාපතිවරයා අද එන්න කියලා තිබුණා නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට. ඒකේ ඉන්නවා රාණි ජයමහ මැතිණිය, සමන්ත කුමාරසිංහ මැතිතුමා සහ සංජීව ජයවර්ධන ජනාධිපති නීතිඥතුමා. ඊට අමතරව ඉන්නවා මුදල් මහ බැංකුවේ අධිපති නිවාඩ් කබ්‍රාල් මහතා සහ භාණ්ඩාගාරයේ ලේකම් ආටිකල මහතා. සඳුදා එන්න කියලා තිබුණේ. හැබැයි සඳුදා අනේ අපිට සඳුදා එන්න විදියක් නැහැ, කරුණා කරලා අපිට සිකුරාදා ඩේට් එකක් දෙන්න කියලා තිබුණා. මම තමයි මෙතන මේ විවාදයේ පිළිතුරු කතාව දෙන්න නම දාලා තිබුණේ. නමුත් ඒක වැදගත් නිසා අපි එතනට ගියා. අද මොකද්ද මේ කට්ටිය කරේ? ආවේ නැහැ. ආවේ නැහැ. 10:45ට ෆැක්ස් එකක් එවනවා. මම මේක සභාගත කරනවා ගරු මේ සභාපතිතුමා. ෆැක්ස් එකකින් දන්නවනේ අපි එන්නේ නැහැ කියලා. එතකොට කවුද මෙතන ලොකු? මේ විවස්සාව මංගාව තියෙනවා. මේ විවස්සාව 148 කියනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුව වන්නේය. එතකොට අපිට තැන් තැන් වල මේ සමුළු තියලා වැඩක් නැහැ. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි. ඒකෙන් තමයි මේ රටේ මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. වෙන කොහෙවත් කරන්න බෑ. ජනාධිපතිතුමාට බලයක් නැහැ නීති සම්පාදනය කරන්න. අපිට වැඩි කරන්න තියෙනවා නම් බදු, අඩු කරන්න තියෙනවා නම් වියදම්, මේක කරන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි. පාර්ලිමේන්තුවේ මූල්‍ය මුදල් කාරක සභාවට අද නිවාඩ් කබ්‍රාල් සහ ඒ කණ්ඩායම නොපැමිණීම මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම හැලුවට ලක් කරලා තියෙනවා. එහෙම කරන්න අයිතියක් කාටවත් නැහැ. එහෙනම් මොන 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 කෙහෙල් මලටද මේ පාර්ලිමේන්තුව? මොන කෙහෙල් මලටද මේ පාර්ලිමේන්තුව? ඉතින් ගරු සභාපතිතුමනි, අපිට මේක වෙන්න ඉඩ තියන්න බෑ. මුදල් ඇමතිවරයා එන්නෙත් නැහැ. ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් නැහැ. මාස 3ක් ඇවිල්ලත් නැහැ. මහ බැංකුවේ අධිපතිවරයා එන්නෙත් නැහැ. එහෙනම් කාටද මේවා කියන්නේ?
Responsible Minister Semina.
කාටද කියන්නේ? දැන් නොයෙකුත් කට්ටිය මේ නොයෙකුත් කතා කියනවා. ඉතාමත්ම කනගාටුවෙන් මම මේ කතාව කියන්නේ. දැන් අපිට ආරංචි වෙලා තියෙනවා රජයේ බැංකුවක් ඩිෆෝල්ට් වෙලා කරලා තියෙනවා කියලා අද උදේ. කරුණා කරලා වහම මේක ගැන හොයලා බලන්න. මම මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරා මාස 3කට කලින්. මං කිව්වා buy swap කරනවා, මේ buy sell swap කරනවා. ඒ කියන්නේ අමනෝන්‍ය නීතියක් දාලා තිබුණා රුපියල් 200ට වඩා ඩොලරේ විකුණන්න බෑ කියලා. බැංකුවලට 200ට වඩා කළු කඩෙන් ගන්න හැකියාවකුත් නැහැ. හැබැයි ඒ කට්ටියට ඩොලර් ඕනේ. ඒගොල්ල මොකද කරේ? සමහර බැංකු රුපියල් 200ට ගත්තා, මාස 3කින් රුපියල් 185ට එව්වා විකුණන්නම් කියන පොරොන්දුෙන් swap කරා. It was negative premium. සාමාන්‍යයෙන් ඉස්සරහට යනකොට අද 200ට ගන්නවා නම් අපි දන්නවා උද්ධමනයේ මෙච්චර වැඩි, මෙච්චර සල්ලි අච්චු ගන්නවා, රුපියල් ආව ප්‍රමාණය වෙනවා. එහෙමනම් අපි 200ට ගන්නවා නම් 201ට හෝ 202ට තමයි අපි agreement කරන්නේ. හැබැයි මේ බැංකු කිව්වා 185ට විකුණනවා කියලා. අපි මෙතන මම ලොකු කතාවක් කළා කිව්වා මේක ඉතාමත්ම අවදානම් මුළු බැංකු පද්ධතියම කඩන් වැටෙන්න පුළුවන් කියලා. සතක් පහකට ගණන් ගත්තේ නැහැ. හැබැයි මේ වෙලා තියෙන කතාව ඇත්ත නම් මේක ව්‍යසනයක මුල. අද 185ට ගන්න බෑ ඩොලර්. අද ඩොලර් එක 285යි 290යි. ඒකනම් එක ඩොලරකට බැංකුවට රුපියල් 100ක පාඩුවක් තියෙනවා නම් කාගේ සල්ලිද මේ බැංකුවල තියෙන්නේ? මේ බැංකුවල තියෙන්නේ නිවාඩ් කබ්‍රාල්ගේ සල්ලිද? බැංකුවේ සභාපතිගේ සල්ලිද? එහෙමත් නැත්නම් මේ වැඩ කරන මේ රටේ ජනතාවගේ සල්ලිද? රටේ ජනතාවගේ සල්ලි. ඒවට ප්‍රශ්න වලට උත්තර දෙන්න එන්නේ නැත්නම් කොහෙන්ද අපි මේවා අහන්නේ? කාටද මේවා කියන්නේ? කාටද කියන්නේ? පාර්ලිමේන්තුව මේ විදිහට හැල්ලු කරන්න පුළුවන්ද? And I'm telling you right now, honorable chairman sir, you have to immediately take this up because you cannot do this. But this is the constitution.
You cannot violate the constitution like this. What is our power? How can we act? If they don't come, what do we expect to do? අපිට මොකද කරන්න කියන්නේ? අපිට මොකද කරන්න කියන්නේ? අපිට ජනාධිපති මන්දිරයේ සාකච්ඡා කරලා
මේ ප්‍රශ්න විසඳන්න බෑ.
I will stop. එතන ඒකට නෛතික වගකීමක් නැහැ. සර්වපාක්ෂික කමිටුවකට නෛතික වගකීමක් නැහැ. ඒක නිකන් කතා පෙට්ටියක්. නෛතික වගකීමක් තියෙන්නේ මේක ඇතුලේ. මේක ඇතුලේ මේ ප්‍රශ්නෙට විසඳුම තියන්නේ ගරු සභාපතිතුමා. එතකොට මේ විදිහට කොහොමද පාර්ලිමේන්තුව හැල්ලු කරන්නේ? අපිට පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ ගරු මේ මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී. අද අපි මෙතන ඉන්න පුළුවන්, හෙට උතන ඉන්න පුළුවන්, ඕගොල්ලෝ හෙට මෙතන ඉන්න පුළුවන්. නමුත් මේ විවස්ථා දායකයට යම් කිසි බලයක් මේ ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් දීලා තියෙනවා. සම්පූර්ණ මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට මේ විදිහට පාර්ලිමේන්තුව හැල්ලු කරනවා නම් මේ ප්‍රශ්නට විසඳුමක් නැහැ. රට අගාධයටමයි යන්නේ. මේක බේරන්න බෑ. කොන්ද තියෙන්න ඕනේ. ප්‍රශ්නකට උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාට නැවතත් මතක් කරනවා, වහාම මේ පිළිබඳව හොයලා බලලා වහාම තීරණයක් අරගෙන වහාම වුව කදවන්න. එහෙම කරන්නේ නැතුව හිතන්න නම් එපා. ඇත්ත වශයෙන්ම මේ කිසි ප්‍රශ්නකට උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා බොහොම ස්තුතියි.
Thank you.